කතා නාකරයා විසින් කරන ලබන නිවේදන නිවේදන අංක 1 2025 මැයි 20 වෙනි දින සභාගර්භය තුලදී කරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධව මා වෙත පැමිණිල්ලක් සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්ද ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිතහිරත් මහතාගේ සහ ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගායන්ත කරුණාතිලක මහතාගේ සමාජිකත්වයෙන්ද යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් පත්කරන ලද බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 මැයි 23 සිකුරාදා එනම් අද දින අපරභාග 1:30ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 ආංශික අධීක්ෂණ කාරක සභාවල සමාජික මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජන සඳහා Best Practices for Undertaking Legislative Scrutiny යන විෂය යටතේ Max Planck Foundation for International Peace and the Rule of Law හි සහයත්වයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයේ අද දිනට නියමිත සැසිවාරය 12:30 සිට 13:30 දක්වා කාරක සභා කාමර අංක 6 පැවැත්වෙන අතර ඒ සඳහා ආරාධනා ලැබී ඇති සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සමාජික මන්ත්‍රීවරයන් හට ඒ සඳහා සහභාගී වන මෙන් කාර්මිකව දන්වා සිටිමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the financial statements and operations of the Central Bank of Sri Lanka for the year 2024. I move that the financial statements and operations be referred to the Committee on Public Finance.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on the Foreign Loans Repeal Bill, which was referred to the said committee. Thank you.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය A.H.M.H. අබේරත්න මහතා.
ගරු කථානායකතුමනි, පිළියන්දල බිම්බාරාම පාර අංක 41 එකදරණ ස්ථානයේ පදිංචි R.M. ටිකිරිබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, වැල්සිරිපුර නාබැට අලුත්ගම අංක 684 දරණ ස්ථානයේ පදිංචි I.M. ප්‍රියංකා සුදර්ශනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ ඉබ්බාගම නැඹිලිපුර කනිෂ්ඨ විද්‍යාලයන ලිපිනයෙහි සේවයෙන් යුතු T.W.M.A.S. වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නේ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා.
කථානායකතුමනි, කොළඹ 6 බලපොකුණ පාර අංක 72 දරණ ස්ථානයේදී පදිංචි පී ප්‍රේමලාල් පීරිස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා.
ගරු කථානායකතුමනි, බලංගොඩ රාස්සගල අසංක ස්ටෝස් අංක 113 දරණ ස්ථානයේ පදිංචි ඒ ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා.
ගරු කථානායකතුමනි, බිංගිරිය තිසෝගම ඉහළ රඹේපිටිය යන ලිපිනයේ පදිංචි SMAP මංචනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, ගල්ගමුව පාලු කඩවල ජාගම යන ලිපිනයෙහි පදිංචි S. නසාර් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ බණ්ඩාර කොස්සත්ත විල්බා ගෙදර යන ලිපිනයෙහි පදිංචි WMMA ඉන්දික විජේකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පෙත්සම් 3.
ගරු කථානායකතුමනි, වැව් උඩ තෝරාන පාර අංක 101 එකෙන් ඇරිලක් B දරණ ස්ථානයේ පදිංචි BBG ප්‍රේමචන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කුරුණෑගල උඩබදලව යන ලිපිනයේ පදිංචි BBM සුනිල් අතපත්තු මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මණ්ඩාපොළ කුරුණෑගල පාර කුඩාවැව අංක 603 දරණ ස්ථානයේ පදිංචි SS පద్මිනී මෙනවියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.
ගරු කථානායකතුමනි, ගාල්ල උළුවිටිගේ ජයසුමනාරාම පන්සල පාර අංක 26 සී දරණ ස්ථානයේ පදිංචි HK රචින්ත තුෂාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නොමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ශානික්‍යන් රාජපොත්තිතරන් රාසමාණික්කම් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියකින් ඇසීමට. ගරු චමින්ද විජයසිරි මහතා, කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නීතිඥ ජයසිරි ජයසේකර මහතා, කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ආනගර කොතනතු. ගරු කථානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නේ එක උත්තරය අක්කර 74176යි. රෝමිලක්කන් දෙක පිළිතුර වීවගාව මුළු හානි වපසරියෙන් 90% වන අතර සෙසු වගාවම් 10%. රෝමිලක්කන් තුන පිළිතුර මිලියන 1000යි. එක පිළිතුර මිලියන 952යි. දෙක පිළිතුර 90%යි වීවගාව, 10%යි සෙසු වගාව. තුන පිළිතුර 2024 නොවැම්බර් මස ඇති වූ ගම්මතුරින් හානි වූ නිර්දේශිත වගාවට වගාහානි වන්දි ගෙවා අවසන් කර ඇත. රෝමිලක්කන් 4 ඒවාට වන්දි ගෙවීමට පිළිතුර අදාළ නොවේ. හැයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මෙතනින් මිලියන 1000ක ඔබතුමා කියලා තිබුණේ මිලියන 952ක් විතරයි දිවලා තින්නේ. ඉතිරි ප්‍රමාණය පිළිබඳව මොකද්ද තියෙන ප්‍රශ්න මේක කියලා අහන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ අව සමහර දිස්ත්‍රික්කවල ලැබුණ දෙම අද කුරුණෑ දිස්ත්‍රික්කයක් කතා කරා. එතනත් තව ගෙවීම් කරන්න තියෙනවා ගෞරවනීයතුමා. විශේෂයෙන් මේ අය සම්බන්ධව ඒගොල්ලෝ අභියාචනත් ඉදිරිපත් කළා තියෙනවා. සමහර දම්වල ඇත්තටම ඇවිල්ලා සොයා බල්ලත් නැති තත්ත්වයක් තියෙනවා සමහර ප්‍රදේශවල. ඒ අය මේ ගෙවීම් කරනකොට තමයි දැනගෙන තියෙන්නේ මේ ගෙවීම් කරනවා කියලා. ඒ නිසා මම විශේෂයෙන් අහන්න කැමති ඒ අය සම්බන්ධව ගන්න පියවර මොකක් හරි වැඩපිළිවෙළ සකස් කරනවාද, අපව නැත්තම් කොහොමද මේ සම්බන්ධ පුතුමා ගන්න පියවර කියලා.
ඔව්, ඒකට අදාළව මන්ත්‍රීතුමා යලකන්නේ ගිය අවුරුද්දේ යලකන්නේ වන්දි මුදල් ගෙවලා තිබුණ නැහැ. ඒ මුදල් අපි අමාත්‍යංශේ බාර ගත්තට පස්සේ ඒ මුදල් සියල්ලම ගෙවලා අවසන් කෙරුවා. එක කලින් ගෙවන්න තිබුණ එකක්. ඊට පස්සේ මහකන්නේ නොවැම්බර් මාසේ හානි සිද්ධ වුණා. ඒ හානියට අදාළ තමයි ඔය වන්දි මුදල් ගෙවලා තියෙන්නේ. එතන තව ගෙවන්න තියෙනවා මිලියන 8ක ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒකේ ඇත්තටම ඒ සමහර ගොවින්ගේ තොරතුරු දත්ත හරියට ඇවිල්ලා නැතුව එහෙම පොඩි පොඩි කාර්මික දෝෂත් එක්ක තාක්ෂණික කාරණත් එක්ක තමයි ඒ ප්‍රමාණය තියෙන්නේ. එතකොට සමස්තයක් විදිහට ගත්තාම මේක ගෙවල ඉවරයි. අනිත් ඒවා මේ වෙනකොට සොයා බලමින් තිබෙනවා. ඒ අතපහ වෙලා තියෙන ටිකත් ඊට පස්සේ ගෙවල අවසන් කරනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මේ හාර්ම දැන් පොර මුදල් ලබා ගැනීම සම්බන්ධව තියෙන ප්‍රශ්නකුත් තිබෙනවා. දැන් හාර්මස් වී වලට තාම මාස දෙකක් ඉවරලා සමහර ප්‍රදේශවලට බොර වලට මුල මිල මුදල් ටික ලැබිලා නැහැ. ඒක පොඩ්ඩක් ඔබතුමාගෙන් මම විශේෂයෙන් ඉල්ලන්න කැමතියි. ඒ වගේම විතර විශාල අර්බුදයක් තියෙනවා. දැන් මම නිකවරටියේ විතරවී අභියාන මධ්‍යස්ථානයේ කතා කරා, ඒකේ විතරවී නැහැ. හැම තැනකම රජයේ විතරවී මාස්කන්නේට සාපේක්ෂව ඇත්තටම රුපියල් 1300ක් විතර වැඩි වෙලා තියෙනවා මතුමා. ඒ කියන්නේ කිලෝ 20.5 මිටිය මාස්කන්නේ 4200ට තිබුණේ. දැන් ඒක යලකන්න එනකොට 5500ට විතර වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම රුපියල් 1300ක් විතර වැඩි ගන්නක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ගානට ගන්නත් අදාළ ප්‍රදේශවල විතරවී නැහැ. දැන් ඔබතුමා අපේ දිස්ත්‍රික්කේ වුණත් නිකවරටියේ වී අභියන්න මධ්‍යස්ථානයේ විතරවී නැහැ. ඒ නිසා සමහර කට්ටිය ගිහිල්ලා පොළොන්නරුවෙන් රුපියල් 5500ට විතරවී අරන් ආව. මල්ලගේ ඔක්කොම ලයිස්තුත් තියෙනවා ගන්න. ඒ නිසා මම අහන්න කැමතියි මේ විතරවී හිඟය සම්බන්ධව ඔබතුමාලා ගන්න හදන පියවර මොකක්ද?
මේකේ පොහොර සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 50000ක මුදලක් ගොවි ජනතාවට දෙනවා. විශේෂයෙන්ම එම මුදල් වගාවට අදාළව ඕනම කටයුත්තකට යොදවා ගැනීමට ගොවීන්ට අවසර තිබෙනවා. ඒ අනුව නියට බඳින්ද, හාන්ඩ, පෝරු ගාන්ඩ, ගොයන් අස්වනු නෙලන්ඩ, පෝර ගණ්ඩ, අනිකුත් බෙහෙත් ගණ්ඩ ඒ කටයුත්තකට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව එම මුදල් මේ වෙනකොට ලැබෙන තොරතුරු අනුව නිදහස් කරමින් පවතිනවා. ඊළඟ කාරණය තමයි විශේෂයෙන්ම බිත්තරවී සම්බන්ධයෙන් ඔබතුමා මතු කරපු කාරණේ පිළිබඳව විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශෙත් සහතික කරපු විතරවී මිලදී අරගෙන ගොවි ජනතාවට ලබා දීමට අදාළව, ඒ වගේම රජයේ ගොවිපළවල තියෙන විතරවී ටික කළමනාකරණය කරලා ලබා දීමට අදාළව කටයුතු කරලා තියෙනවා. අත්‍තරම මේ වෙනකොට ගොඩක් වගා කරලා අවසන් වීගෙන ඉන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒත් එක්කම වන්දි මුදල් සම්බන්ධයෙන් ගත්තොත් තම් මහකන්නේ අවස්ථා දෙකකදී හානි සිද්ධ වුණා. මුල් හානියට වන්දි ඔක්කොම ගෙවලා ඉවරයි. ඒකේ අර අතෑරිච්ච කීපයක් තමයි තියෙන්නේ. ඒක නිවැරදි වෙනවා ඉස්සරහට. ඊළඟට ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ නැවත හානි සිද්ධ වුණා. ඒ හානි සිද්ධ වෙච්ච ගොවි ජනතාවගේ ඒ වන්දි මුදල් ලබන මාසය තුළත සියල්ල ගෙවලා නිම කරනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කන්න අවසන් වෙන්න කලින් කන්නේ මුල සිද්ධ වෙච්ච වගා හානි වලට වන්දි ගෙවලා අවසන් කරේ. ඉතින් බිත්තරවී සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.
ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රෝහණ බණ්ඩාර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. ගරු අජිත් පී පෙරේරා මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු එස් එම් මරික්කාර් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
කරුණ කථානායකතුමනි, A1 දැනට සියලුම පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍ය සිසුන් සඳහා සිංහල භාෂාව දෙවන භාෂාව ලෙසත්, සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙමළ භාෂාව දෙවන බස ලෙසත් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව 10 සහ 11 ශ්‍රේණිවලදී කාණ්ඩ විෂය යටතේ දෙමළ මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස සිංහල ලෙසත්, සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස දෙමළ ලෙසත් තෝරා ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දී ඇත. A2 2026 වර්ෂයේදී 6 වැනි ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඊට අනුගාමීව ඉදිරි වර්ෂවල අනෙකුත් ශ්‍රේණි සඳහාද විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉහත ක්‍රමවේදය ප්‍රකාරව අධ්‍යන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය. A3 2024 12/31 දිනට පවතින පුරප්පාඩු තොරතුරු අනුව ජාතික හා පළාත් පාසැලෙහි පහත පරිදි පුරප්පාඩු පවතී. දෙවන බස සිංහල පුරප්පාඩු 820යි, දෙවන බස දෙමළ 2099යි. 4 දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාවත්, සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාවත් ඉගැන්වීම සඳහා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නු ලබන අතර 2020-22 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන් සඳහා 2025-05-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-A ශ්‍රේණියට ගුරු පත්වීම් ලබා දීම සිදු කර ඇත. ඒ අනුව දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් දෙවන බස සිංහල 95% ප්‍රමාණයක් වඳවාගෙන ඇති අතර සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් දෙවන බස දෙමළ 69% ප්‍රමාණයක් වඳවාගෙන ඇත. එමෙන්ම මේ විෂයන් සඳහා ඉදිරියේදී ගුරු අවශ්‍යතාවය හඳුනාගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පුහුණු කරන ඩිප්ලෝමාධාරීන් ප්‍රමාණයන් වල අවශ්‍ය සංශෝධනයක් පිළිබඳව ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත එම බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කළ හැකි අතර ඒ අනුව ඉදිරියේදී ගුරු පුරපාඩු පිරවීමේ හැකියාව ඇත. හා අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමියගෙන්. දැන් අපි දන්නවා දැන් උතුරු නැගෙනහිර සහ එහෙම අනිත් පළාත්වල සිංහල බහුතරය ජීවත් වෙන තැන් ඇරුණාම මේ මිශ්‍ර ඉන්න විශේෂයෙන්ම මේ මුස්ලිම් ජනතාව ගොඩක් තැන්වල ජීවත් වෙන්නේ සිංහල ගම්මාන මැද. එතකොට මේ දැන් මේ සිංහල ජනතාව සිංහල දරුවන් දෙමළ දැන ගැනීමත් මුස්ලිම් දරුවන් සිංහල දැන ගැනීමත් ද්‍රවිඩ දරුවන් සිංහල දැන ගැනීමත් රටේ අනාගතයට බලපානවා කියන එක අපි සියලු දෙනා පිළිගන්න විශේෂයෙන් වර්තමාන ආණ්ඩුව සං ඉන්දියාව ගැන දැඩි උනන්දුවක් දක්වන නිසා මෙම කාර්යය දැනට අනිවාර්ය විෂයක් කරලා තියෙනවද ගරු අගමැතිතුමිය? නැත්නම් මේ කැමැතිනම් විතරක් කරන්න පුළුවන්ද? එහෙම කැමැතිනම් විතරක් කරන්න පුළුවන් නම් අනිවාර්ය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවද?
ගරු කථානායකතුමනි, එක වැදගත් ප්‍රශ්නයක්. අපි හිතනවා මේක දැන් එකාතකින් අපි උත්සාහ කරනවා ශිෂ්‍යයන්ට තියෙන විෂයමාලාවේ බර පොඩ්ඩක් අඩු කරන්නත් ඕනේ. නමුත් එකිනෙකාගේ භාෂා පිළිබඳ ඉගෙන ගැනීම අතිශයින් වැදගත් නිසා මේක යම් 6-9 වසර තුලදී අනිවාර්ය කරන්න අපි කතා කරමින් යන්නේ ප්‍රතිසංස්කරණ එක. නමුත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන පන්ති කාමරයෙන් පිට භාෂාව ඉගෙන ගන්න අවස්ථා හදලා දෙන්න. ඒකට මේක පන්ති කාමරයට සීමා කළ විෂයක්ම නෙවෙයි. සිංහල ළමයින්ට දෙමළ මුස්ලිම් දරුවනුත් දෙමළ මුස්ලිම් තුනටම මිශ්‍ර වෙලා ක්‍රියාකාරකම් හරහා එකිනෙකාගේ භාෂාවත් සංස්කෘතියත් ඉගෙන ගැනීමට අවස්ථාවන් හදාන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම එක වසරේ සිට 13 වසර දක්වාම සිද්ධ වෙන විදියට මැදිහත් වෙන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ.
ගරු කථානායකතුමනි, මම ගරු අග්‍රාමාත්‍යතුමීට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. මම දෙවෙනි ප්‍රශ්නයක් අහන්න හැබැයි මම යම් මතයක් ප්‍රකාශ කරන්න කැමැති. මොකද දැන් එකිනෙකා අතර සමගිය ඇති වෙන්න නම් සැකය නැති වෙන්න ඕන. ඒ කාරණෙත් එක තමයි මේකේ වටිනාකම මේ එන්නේ. මොකද දැන් එක ළඟ පුටු දෙක වාඩි වෙලා ඉන්න දෙන්නෙක් සැකයෙන් ජීවත් වෙනොත් එතන කිසි වැඩක් හරියන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමීට යෝජනා කරනවා. දැන් ඔබතුමීගේ කලින් ප්‍රකාශයේ උත්තරයේදී තිබ්බා දෙමළ ගුරුවරුන්ගේ 2000 ගානක වේකන්සි එකක් තියෙනවා, 69 බඳවගෙන තියෙනවා කියලා. ඉතින් මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ කාර්යය සාර්ථක කරගන්න මේ ඉදිරි මාස 6 තුළ ඒ බඳවා ගැනීම ටික කරලා 2026 ජනවාරි මාසේ පළවෙනි දින දා මේක විධිමත් මේ ක්‍රමවේදයකට පුළුවන් නම් හදන්න කියලා මම යෝජනා කරනවා. ඔබ ස්තුතියි.
ඔගාර කථානායකතුමනි, ඒක අවශ්‍යයි. නමුත් ඔබතුමා දන්නවා, මන්ත්‍රීතුමා දන්නවා, ගුරුවරයෙක් හදන්න අවුරුදු 3ක් අවම වශයෙන් යනවා. එව නැත්නම් අවුරුදු 4ක් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත වශයෙන්ම දැන් මේ ඒකත් අපි ආරම්භ කරලා තියෙන්නේ තාක්ෂණය පාවිච්චි කරලා ඔන්ලයින් බ්ලෙන්ඩඩ් ලර්නින් හරහත් අපිට මේ ගුරු පුරපාඩුව යම් තාක් දුරකට ගුරුවරු ටික අපි හදා ගන්නකම් මේක අන්තර්කාලීන වැඩපිළිවෙලක් ඇටියට බ්ලෙන්ඩඩ් ලර්නින් හරහත් මේ ගුරු පුරපාඩුවට යම් පිළිතුරක් හොයා ගන්න අපි බලාපොරොත්තු වෙනවාමකෝ. ගුරුවරයෙක් අපිට මාස 6කින් නිර්මාණය කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඒකට අවම වශයෙන් අවුරුදු 3ක් යනවා. ඉතින් මේක මේ පුරපාඩුවට අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බිහි කරන්න යම් කාලයක් යනවා. හැබැයි එතකන් අපිට බලන් ඉන්න බැරි නිසා තමයි අපි මේ අනිත් විදි ගැනත් සලකා බලන්නේ.
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු චාමර සම්පත් දසනායක මහතා, කෘෂිකර්ම, පස් සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු කින්ස් නෙල්සන් මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමා මම අහනවා.
කතානායකතුමනි, ආයක සරුසාර නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. දෙක, මෙම ණය යෝජනා ක්‍රමය පහත සඳහා නරමුන් සඳහා හඳුන්වා දී ඇත. කෙටි කාලීන භෝග වගාව වගා කිරීම සහ ඔවුන්ගේ තවාන් ගෙවතු වගා සහ ගබඩා රිසිට්පත් මූල්‍යකරණය සඳහා ශුද්‍ර හා කුඩා පරිමාණ ගොවින්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම, ගොවි ප්‍රජාවන් අතර මූල්‍යමය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම, රට තුළ ගෘහස්ථ කෘෂිකාර්මික අංශ ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම, ශුද්‍ර හා කුඩා පරිමාණ ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කරවීම, කලාපීය විෂමතා සහ ග්‍රාමීය දරිද්‍රතාවය අඩු කිරීම. තුන, ගොවීන් මිලියන 1,116,587 දෙනෙක් සඳහා ණය ලබා දී ඇත. හතරවෙනි පිළිතුර, මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීමේදී භාවිතා කරන නිර්ණායකයන් ගැනුම්කරු ගොවියෙකු විය යුතුය. ගොවියෙකුට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීමට වගා කිරීම සඳහා අමන් සතුව හෝ බදු හිමිකමක් සතුව හෝ අඳ පදනමින් හෝ ඉඩමක් හිමිවිය යුතු අතර, හිමිකමක් නොමැති නමුත් රජයේ බලපත්‍රයකින් හිමු ඉඩම පවතින හෝ ඉඩමක් නොමැති නමුත් යම් කාලයක් සඳහා වගා කිරීමට ඉඩම් හිමියෙකුගෙන් අධිකාරී අයිතිය ලබාගෙන තිබිය යුතු වේ. ණය ගැනුම්කරු කිසිදු මූල්‍ය ආයතනයකින් ලබාගත් ණයක් පැහැර හැරිය අයෙකු නොවිය යුතුය. අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි ණය ගැනුම්කරුවෙකු විසින් ණයක් ලබා ගැනීම සඳහා පවුලේ සමාජිකයෙකු ණය ගැනුම්කරු සමග සම ණය ගැනුම්කරුවෙකු ලෙස ලියාපදිංචි විය යුතුය. ගබඩා ලැබීම් මූල්‍යකරණ සංචරක යටතේ අනුරාධපුර, මැදිරිගිරිය, මොනරාගල, මන්නාරම සහ කිලිනොච්චි යන ප්‍රදේශවල පිහිටි රජයේ සතු ගබඩාවල සිය අස්වනු තැන්පත් කර ඇති ගොවීන්ට ණය සහන ලබාගත හැක. පහ පිළිතුර, ගොවින්ගේ වගා කටයුතු සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට අවශ්‍ය මූල්‍ය අඩු පිරිවැයක් රටතේ ලබා ගැනීමට පහසුකම් සලසමින් දැරිය හැකි මිලකට ඔවුන්ගේ වගාවන් සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම ගොවි ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා පොහොර සහනාධාරය ලබා දීම, දැරිය හැකි මිලකට ගුණාත්මක බීජ ලබා දීම, ගොවින්ගේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ගේ අස්වැන්න සඳහා සහතික මිලක් ලබා දීම, භෝගහානි අවදානම අවම කිරීම සඳහා භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරවීම, වාරි ජල සම්පාදන සේවා සැපවීම ආ පැන නොනගී.
අර කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ 2025 වර්ෂයේ සිට සරුසාර නව සුපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ වර්ෂයේ වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරා. ගරු ඇමතුමා, දැන් සුළු හා මධ්‍යම පරිමාණයේ ගොවියන්ට, ඒ වගේම වී ඇතුළු කෙටි කාලන භෝග කරන ගොවියන්ට මේ ලබා දෙන මුදලෙන් උපරිම ණය මුදල කොපමණද?
එක් ගොවියාගේ හැකියාව සහ නැවත ගෙවීමේ පිළිවෙත අනුව සහ ප්‍රීවියස් ට්‍රැක් රෙකෝඩ් එක අනුව ගොවියන්ට මේ සඳහා අවස්ථාව තියෙනවා ඉහළට ප්‍රමාණයක් අනුමත ඉල්ලා සිටීම සඳහා. ඒ අනුව දැනට පවතින ක්‍රමවේදයන් යටතේ ලබා දෙන ණය ප්‍රමාණයන් අනුව අවශ්‍ය කරන පොහොර සහනාධාර, අවශ්‍ය කරන කෘෂි උපද්‍රව්‍ය මිලදී ගැනීම, බීජ මිලදී ගැනීම යනාදී එක් වෙනත් කරුණු සඳහා ලබා දෙන ප්‍රමාණයන් වෙන්වෙන් වශයෙන් දක්වා තියෙනවා. ඒකට අවශ්‍ය තොරතුරු ණය සීමාවන් කොහොමද කියලා තියෙනවා. මම ඒ පිළිතුර සභාගත කරනවා ඔබතුමාගේ දැනුවත් කිරීමෙනුයි.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ, මෙම මුදල අය කරගන්න නියමිත දිනයක් තියෙනවද ගරු ඇමතුමා? ඒ වගේම විශේෂයෙන්ම දැන් ගොඩබෝගවලදී රජයේ විසින් සහතික මිලක් ලබා දීලා නැති නිසා ගරු ඇමතුමා විශේෂයෙන්ම අම්පාර, පොළොන්නරුව, ඒ වගේම අනුරාධපුරයේ විශේෂයෙන් බඩේරු ගවා කරන ගොවියෝ මේ වෙනකොට දැඩි අපහසුතාවට පත් වෙලා තියෙනවා. දැන් මේ ණය පහසුකමත් ලබා දීලා තියෙනවා. හැබැයි රජයේ විසින් මේ ගොවියන්ට, ගොඩබෝග ගොවියන්ට සහතික මිලක් ලබා දීලා නැහැ. එතකොට දැන් මේ ගොවියෝ බලාගෙන ඉන්නවා මේ මුදල රජයේ විසින් කියලා නැහැ, මේ අහවල් දිනේ ගෙවන්න ඕනේ කියලා. එහෙම නියමිත දිනයක් වෙන් කළා තියෙනවද මුතුමලගේ අමාත්‍යංශයෙන්?
කලින් පිළිත් ප්‍රශ්නයට වගේම උදාහරණයක් විදිහට ලබා දෙන ණය ප්‍රමාණවල් 90 මිල් දැන් සමහර වෙලාවට මිලියන 3ක් විතර ප්‍රමාණයක් තියෙනවා. කෙටි කාලීන භෝග ඔබතුමා ඇහුවා වගේ, ඊට පස්සේ නර්සරි සැදීම සඳහා ලක්ෂ 5ක් විතර වගේ, ඒ වගේ එක් එක් කාණ්ඩය සඳහා වෙන්වෙන් ප්‍රමාණයන් තමයි තියෙන්නේ. සහතික මිලක් නොමැති නමුත් සමහර භෝගයන් සඳහා මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ ගොවියන්ව දිරිගන්වලා ඒ අවශ්‍ය කරන ණය මුදල කලට වේලාවට ගෙවලා අර ණය පැහැර හැරින්නෙක් වශයෙන් මේ ලේඛනගත වීම වළක්වා ගැනීම සඳහා දැනට ඒ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. යම් යම් අපහසුතාවලට සමහර ණයගත් පිරිසපත් වෙලා තියෙන්නට පුළුවන්. ඒවාට අවශ්‍ය සුදුසු වැඩපිළිවෙල ඒ අදාළ ආයතන සමග සාකච්ඡා කරලා බලන්නට පුළුවන්.
දෙවෙනි වටය ගරු ශානෙක්යන් රාජ පුත්තිතරන් රාසමාණික්කම් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ශානෙක්යන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන ඇමතුමියගෙන් මම අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කර.
දෙවෙනි ප්‍රශ්නය ගරු චමින්ද විජේසිරි මහතා කෘෂිකර්ම පස්සම්පත් සහ ඉඩම් වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කරමු.
ගරු නලින් බණ්ඩාර ජයමා මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතුමාගෙන් අහනවා.
ගරු රෝහණ බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
කථානායකතුමනි, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන ඇමතුමියගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.
ගරු අජිත් පී පෙරේරා මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි, අජිත් පෙරේරා මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතුමාගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, රවුෆ් හකීම් මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
ගරු චාමර සම්පත් දසනායක මහතා කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි, චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් අහනවා.
කථානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු පස්සේ ප්‍රධාන සංවිධායක.
කථානායකතුමනි, ඔබතුමා අද මේ සභාවට ඔබතුමාගේ නිවේදනයක් හැටියට නිකුත් කරා මේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ලැබිච්ච පැමිණිල්ලක් ගැන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරා කියලා. ඒ පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. මගේ නමත් මේ ත්‍රිපුද්ගල කමිටුවට දාලා තිනවා.
ස්ථාවර නියෝග අංක 139 146 ප්‍රකාර ස්ථාවර නියෝගට 90 මම මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරි කටයුතු කරමු. කරු ගාන්ත කරුණාතිගුණ
තානායකතුමනි, දැන් මේක පූර්වාදර්ශයට ගෙන ආණ්ඩුවෙන් දැම්මා වගේ විපක්ෂේනුත් හැම එකටම දාන්න පටන් ගනි. එතකොට කොමිටි දාන්නත් වෙයි. දැන් අනිත් එක විපක්ෂයෙන් නියෝජිතයෙක් නම් කරන්න පෙර සාමාන්‍යයෙන් අපි ඉල්ලීමක් කරනවා විපක්ෂ නායකතුමාගෙන් හරි ඒ කාර්යාලයෙන් විමසීමක් කරන්න කියලා. ඒ පිළිබඳව ඉදිරියට